සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයා දිමුතු ප්‍රේමරත්න පුතණුවන් මදුසංක ප්‍රේමරත්න පුතණුවන් එරන්දිකා අබේසූරිය දිනිති විරංගාද සිල්වා කියන ලේලිවරු මුණුබුරන් ඇතුළු පින්තුන් එකතු වෙලා ලක්ෂාන් දයාරත්න පුතා ඇතුළු පින්තුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ පින්වත් ලතා ප්‍රේමරත්න මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද කරන්න. ආශිර්වාදාත්මක ධර්මදානයක් හැටියටයි අද මේ දේශනාව සිද්ධ වෙන්නේ. එතුමියට අපි ආශිර්වාද කරනවා ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ ජන්මදින සැමරුම් ධර්මදානමය පින්කම හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි මේ ලෝකය අපට තේරෙන්නේ කාම භූමියට අදාළ මට්ටමට. දැන් ඔය අපේ හිතේ කැමැත්ත ආසාව ඒවා ඉන්නේ මේ කාම භූමියට හරියන විදියට. රූප ලෝකේ නම් ඔయిత වඩා වෙනස්. අරූප ලෝකේ නම් ඔయితත් වඩා වෙනස්. දැන් බලන්න තිරිසන් ලෝකේ සිරිසන් ලෝකේ මට්ටමට ඇහැ හැදිලා තිබ්බොත් තිරිසන් ලෝකෙ මට්ටමට හැදිලා තිබ්බොත් එයා තේරුම් ගන්න දේවල් එයා ඒ තිරිසන් සතේ ක්‍රියාත්මක වෙන විදිහ දැක්කාම අනේ පව් කියලා අපට හිතෙන්නේ. අනේ පව් බලන්න ඔය සතුන්ට තේරෙන්නේ නැති කමටනේ ඔය කියලා අපට හිතෙන්නේ. ඒ ලෝකේට මට්ටමට තමයි එයා ආයතන ටික ඇසුරු කරන්නේ. දැන් අපි හරියනි වැරදිව මේ වෙලාවේ අපේ ඇහැ පාවිච්චි කරනවා කියකිය කිව්වොත් කන පාවිච්චි කරනවා කියලා කිව්වොත් බින්නත්නීක තනිකර බොරුවක්. ඇයි බොරුවක් වෙන්නේ? ඒ ඒ ලෝකයට අදාළ මට්ටමට තමයි එයා ලෝකේ ඇසුරු කරන්නේ. එතකොට දැන් ඒක බුදු දැන් ලෝකේ කාම භූමියටත් රූප භූමියටත් අරූප භූමියටත් වඩා ශ්‍රේෂ්ඨ බුදුරජාණන්සේගේ ධර්මී කියන්නේ ඇයි? මේ තුන් භූමියටම අනුව යන සත්‍යයා තුළ පොදු තත්ත්වයක් තියෙනවා සිතේ. ඒ භවය හැදෙන මට්ටම ඒ භවය හැදෙන තත්ත්වයෙන් සිත මුදවාගෙන සිත මේ ඇසුරු කරන්නේ කොහොමද කියලා තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒකයි ඔය බුදුරජාණන්සේගේ ධර්මයේ ලෝකෝත්තර වෙන්නේ. එතකොට බලන්න බුද්ධ ශාසනයේ විශේෂත්වය හොඳට පේන්න ඕන අපි මෙහෙම කියද්දී. දැන් අපි මේ ඇස කණනාසේ දිවකය මනස ඇසුරු කරන්නේ මනුස්ස ලෝකයට අදාළ මට්ටමට. හැබැයි මේක ප්‍රශස්ත මේක නෙමෙයි. දෙවිවරු සමහරට හැ ඇසුරු කරන මට්ටම අපිට වඩා ආත්පසින්ම වෙනස්. ඇයි? දෙවියන්ගේ ඇසේ කැපැසිටි එක පවා වැඩිනේ. දෙවියොන්ට විනිවිද පවා කියන්නේ දිබ්බ මේ දිවස කියලා කියන්නේ. දිව්‍යමය ඇහැ කියන්නේ මේ අපිට පේන මට්ටම නෙමෙයි. එතකොට ඒ කියන්නේ අපිට වඩා බොහොම ඉහළ මට්ටමක් දෙවිවරුන්ගේ ඇහැ. නමුත් අපි මේ ඇහෙන් තේරුම් ගන්න හදන තත්ත්වයේ දිහා බලලා දෙවිවරු කියනොත් අනේ පව් මේ මිනිස්සු නේද කියලා කියනවා ඇති. අපි අර තිරිසන් සත්තුන්ට සමහරලාවට කියන්නේ. දැන් කො මේ සාමාන්‍යයෙන් පළඟැටියෙක් එයා ඇහැ පාවිච්චි කරන විදිය දැක්කට පස්සේ අපිට හිතෙන්නේ මේ නිකම් මහා අපරාධයක් කරගන්නවා වගේ නෙයි. පළගැටි හැම වෙලාවෙම යන්නේ මොකක් පැත්තද? ආලෝකයේ පැත්තටනේ. ඉතින් පිච්චෙනවා. අපිට තේරෙනවා අපි හැම පාවිච්චි කරන මට්ටමට මෙයා මේ අමාරු වෙටෙනවනි කියලා. නමුත් පළගැටි කොච්චර පිච්චුනම් මොන තරම් පිච්චුනත් එයා මේ පින්වත්නි පළගැටි කොයි තරම් දැවුනත් කොයි තරම් පිලිස්සුනත් එයා අර ආලෝකයේ පැත්තට යන්නේ කියලා නවත්තන්නේ නැහැ. ඒ පිච්චෙනවා ආයෙ වැටෙනවා ආයෙත් යන්නේ පැත්තට. ඒයි ඒ එයාගේ මට්ටම. එතකොට දැන් අපි එහැ ඇසුරු කරන මට්ටම තමයි කොහොමද? මේ ඊටාම සැප සහගත මට්ටමේ අරමුණු අධීක්ෂණය කරන එක හැ අපේ ක්‍රමය. කාම භූමි මට්ටම ඕක. සැප දුකට අපි කැමති නැහෙනි. දුක පිළිකුල් කරනවා. මේ කාම භූමිය හැටි තමයි කැමැත්ත පදනම් කරගෙන මේ මට්ටමට ඇහැ තියාගෙන ඉන්න බලනවා. එතකොට මේක දියුණුමක වෙන්න බෑ. අපි මෙහි මානව ප්‍රඥප්ති ආරෝමිය මිනිස්සු ටික එකතු වෙලා ලෝකෙම මිනිසු ගමුකු. මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඇහැ මේ විදියට පාවිච්චි කරොත් නිවැරදි, මේ විදියට පාවිච්චි කරොත් වැරදි කියලා අපිනේ හදාන තියෙන්නේ. ලෝකේ නීති අපිට දෙවිවන් වහන්සේ දුන්නේවා නෙමෙයිනේ. අපි මෙහි පණව ගත්තේවනේ. මෙහෙම කට පාවිච්චි කළොත් වැරදි, මේ විදියට කට පාවිච්චි කළොත් හරි. අපිනේ මෙහෙම අදානේ තියෙන්නේ. හැබැයි මේ අපි ඇසකනනාසය දිවකය මනස කාම භූමියට අපේ මට්ටමට පාවිච්චි කරන විදිය දැක්කාම මේ කාම භූමිය උනත් ටිකක් උඩින් ඉන්න දෙබිබරු hina වෙනවා ඇති. ඇයි අපි මේ දියුණුයි කියලා හිතුවට අපි ඇහැ පාවිච්චි කරන මට්ටමේ ඔය කියන තරම් දියුණුවක් නැහැ. ඒක ඔය අපි හිතන තරම් කියන තරම් ලොකු දියුණුවක් තියෙන මට්ටමක් නෙමෙයි. ඒක එච්චර ප්‍රසස්ත නෑ පින්වත්නි. හැබැයි අපි මේ කාම භූමියට අදාළව ඇහැ පාවිච්චි කරන මට්ටමට අපි මුලා වෙච්ච කමක් තියෙනවා. හැබැයි ඕගොල්ලෝ මේ මිනිස් ලෝකයේ ඇහැයි තිරිසන් ලෝකයේ ඇහැයි දිව්‍ය ලෝකයේ හැයි ඔක්කොම විදර්ශනා කළොත් තමයි කාම භූමිය නික්මෙන්නේ. නැත්තම් බෑ. කාම භූමිය නික්මෙන්නේ එතකොට මුළු සමස්තම භවය විදර්ශනා කළොත් තමයි තුන් භූමියෙම නික්මෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන කෙනා විදර්ශනා කරනවා භාවනාවේදී භාවනා කරන සිත විමුක්ත සිත. එයා විදර්ශනාවට ගන්නවා. එතකොට තමයි ඒකනි බුදුරජාණන්සේ වදාළේ මහණෙනි සමාධිය වඩන කෙනා සමාහිත සිත විදර්ශනාවට ගන්න ඕන කියලා. එහෙනම් කාම ලෝකයට අදාළ මට්ටමින් නික්මෙන එක තමයි අපිට තියෙන ආසන්නම අභියෝගය. එතකොට ඒකනි ඒකයි පින්වත්නි මේ අරමුණු ප්‍රතිබද්ධව සෝමනස්ස දෝමනස්ස ගතියෙන් සිත මිදුනහම තමයි එයා ඒ කාමලෝකෙට එන්නේ නැත්තේ. කාමලෝකෙට එන්නේ නැත්තේ මොන වගේ කෙනෙක්ද? අනාගාමී කෙනෙක් විතරයි. සෝවාන් කෙනා කාම භූමියට යනවා. ඇයි? මේ කාම භූමියෙන් එයා මිදිලා නැහැ. සක්කාය දිට්ඨියෙන් විතරයි එයා මිදිලා තියෙන්නේ. එයා සක්කාය දිට්ඨියෙන් මිදිලා තිබුණාට කාම භූමියෙන් එයා මිදිලා නැහැ. එතකොට සක්කාය දිට්ඨියෙන් විතරක් එයා මිදිලා තියෙන නිසා කාම භූමියෙන් මේ කාම භූමියෙන් මිදිලා නැති නිසා ආයෙත් සෝතාපන්න කෙනා කාම භූමියටම එනවා. එහෙනම් අපිට තියෙන දැන් අපි කරන වැඩේ හරි දියුණු වැඩක් කියලා මිනිස්සු හිතාන ඉන්නේ. හොඳට බලන්නකෝ ලෝකෙ අපිට ධර්මයෙන් බැලුවාම තේරෙනවා මේ මිනිසුන්ගේ චින්තනය කොච්චර දුර්වල එකක්ද. ඒක එතකොට තමයි මිනිසු කොයි විදියට වැඩ කළත් අර පොඩි ළමයි දිහා බලනවා වගේ ධර්මයේ බලන්නේ. පුංචි ළමයි දිහා බලනවා වගේ. දැන් අපිට එහෙම බලන්න බෑනේ මිනිසු දිහා. අපි බලන්නේ කොහොමද? ගැටුම්කාරියෝ. මිනිසු දිහා කොහොමද බලන්නේ? ගැටුම්කාරියෝ. දෙන්නම් වැඩක් වගේකින් තමයි අපි බලන්නේ. ඒ ඉන්නේ අර කාම භූමියෙන් අපේ සිත මිදිලා නැති නිසා. කාම භූමිය මූමිය මිදිලා නම් අපිට එහෙම ඉන්නේ නැහැ. අපිට නිකන් හිතෙන්නේ පොඩි ළමයි මොනවා හරි කළොත් පුංචි ළමයි නිකම් මේ හිට වාඩි වෙන්න දන ගන්න බැරි ළමයි මොනවා හරි කළොත් අපිට ඒකට ගැටුමක් ඇති වෙන්නේ නෑ. යා මල මූත්‍රාම ඇඳේම පහ කර ගන්නවා. අපි ඒතොට පිරිසුදු කරනු. කේන්තියක් ඉන්නේ නෑ. දැන් පොඩි ළමයි කිඹිනකොට ආදරෙන් සිඹින්නේ. එයා පයින් ගහනවා. එතකොට අපිට හිතෙන්නේ නෑනේ මේ පොඩි ළමයාගේ කකුලට තට්ටු කරන්න ඕන කියලා. ඒ වෙනදමගේම අපේ සිත පවතිනවා හෙල්ලෙන්නේ නැතු. ඒ එයාගේ හිත හෙල්ලෙන්නෙම නෑ. එතකොට දැන් බලන්න එක වෙලාවක අර ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ හාන්දුරෝ ඒ ආරාමේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේට ඇවිල්ලා එක කාන්තාවක් කියලා, ඇත්තටම ඒ එක ගෑනු ළමයෙකුට වෙන සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කුසට දරුවෙක් ආවා. ඒ සම්බන්ධයෙන් තමයි කුසට දරුවෙක් ආවේ. එතකොට දැන් මේ කාන්තාව මේ දැන් ගෙදරින් ඕක ඇහුවා කොහේ කවුද මේ දරුවගේ තාත්තා කියලා. එතකොට මේ කාන්තාව කිව්වා මේ දැන් මෙයාට කියන්නම දෙයක් නැතිකොට එකපාර මතක් වුණා පන්සලේ හාමුදුරුවන්. කිව්වා මේ දරුවා හාමුදුරුවන්ගේ කියලා. ඊට පස්සේ අර හාමුදුරුවන්ට මේ ගුලුනෝ සෑහෙන දෝස් කියලා බැනලා දම් පහ විශාල අර්බුදයක් හදලා අර ළමයා පන්සලට දුන්නා. මේ උභහන්සේ කිටි දරුවා. ඉතින් අර හාමුදුරුවෝ මොකුත් කියලා නැහැ ඒකට. එයා උනාස කියලා නැහැ, කරුණු කියලා නැහැ. ආ එහෙමද කියලා උනාසේ මින්දලා ඊට පස්සේ දරුවව ගෙනල්ලා දීලා. ආ ඒකත් කමන්නේ කියලා ඔයා අඳුරෝ ඒ දරුවත් අදාගෙන ඉඳලා ඉතින් දානෙත් නැහැ සමහර ලාවට. ඒ මිනිස්සු ඉතින් හරි අවඥා වෙන්නේ බලන්න එහෙම වුණාම. ඕක ලැබුගින්නක් වගේ තියන්න ඇති. ආ ඒකත් හොඳයි කමන්නේ කියලා ඉතින් අර ඒ දරුවව ඒ ස්වනාසේ හදාගෙන තියෙනවා. ඒ ආරාමේ හදාගෙන ඒ හාඳුරම හැදුවා නෙමෙයි. සමහරට ඒ ආරාමයේ අයිට මේ කතාව තේරුම් කරන්න ඇති. ඉතින් ඒ ආරාමයේ මේ ස්වනාස ගැන දන්න නිසා ඒගොල්ලෝ ඉතින් කියන්නේ ඉතින් කමන්නේ ස්වනාස බොබහන්ස් කියන දෙයක් කියලා. ඊට පස්සේ අර කාන්තාව ටික කාලයක මෙයාට මේක හිතේ පැසවනවා. දැන් අර ස්වාමීන් වහන්සේට වෙච්ච දේ ඉතින් මෙයා එකපාර මේ පීඩාව දරා ගන්න බැරුව ගෙදර ආයිටි කිව්වා මෙන්න මේ අහවල් කෙනා තමයි මේ දරුවගේ තාත්තා හාඳුරෝ නෙමෙයි කියලා. අර මිනිසුන්ගේ ඇතුළ වේගෙන් පිච්චෙන්න පටන් ගත්තා. ඉතින් මේගොල්ලොන්ගේ හිත කොච්චර වේගෙන් පිච්චුණාද කියනවා නම් මේගොල්ලෝ ගිහින් අර ස්වාමීන් වහන්සේ ළඟට සමාව අරගෙන, අනේ ස්වාමීන් වහන්සේ අපිට සමාව වෙන්න අපිට ලොකු වරදක් වුණේ, අපේ අතින් ඔබ වහන්සේට මහ විශාල හානියක් වුණා හාඳුරුනි, අපට සමාවෙන්න අපට සමාවෙන්න කියලා කොමාරි උණාසගෙන් සමාව අරගෙන අර දරුවව අනිස්වනස් අපි මේ දරුවව අරන් යන්නම් අපේ අතින් වරදක් වුණේ. ආ ඒකත් හොඳයි කියලා ඒ හාඳුරු ඒ දරුවව ආයෙ දීලා තියෙනවා. දැන් බලන්න මේ දෙකේදී මේක හෙල්ලෙන්නේ නැත්තේ කොහොමද? ඒ හෙල්ලෙන්නේ නැත්තේ ඇත්තටම මේ කාම භූමියේ தত্ত্বයේ පේන්නේ ලදරු මට්ටමින් ධර්ම අවබෝධය කර යනකොට. අර හැප්පෙන්න පුළුවන් මට්ටමට නෙමෙයි එයා ඒ කාම භූමිය විග්‍රහ කරගන්නේ. අපිට ඔන්න ඕක. එතකොට දැන් අපි මේ කාම භූමියට අදාළ මට්ටමට, ඒ කියන්නේ අපි කාම භූමියත් මනුස්ස ලෝකෙට අදාළ මට්ටම ඇතුලේ අපි ටිකක් දියුණුයිනේ. ඒ දියුණු විදියට තිරිසන් ලෝකයේ දිහා බලනකොට අපට තේරෙනවා අනේ මේ සත්තුන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අහිංසක ජාතියක් මොකක්වත් තේරෙන්නේ නැතිකමට තමයි ඔය විදියට ගනුදෙනු කරන්න කියලා අපට හිතුණාට අපි දිහා ඔය විදියටම කාම භූමිය ඉහෙලායි දකින්න ඇති. මොකද අපේ ඇහි සීමාවට වඩා දෙවිවරුන්ගේ ඇහි සීමාව පටු නැහනේ, වැඩිනේ. එතකොට අපි සමහර වෙලාවට මේ කරන බේතේ දිහා බැලුවම පස්සේ පවා කුළු හිතනවා ඇති අය අපි මේ බෙහෙත් කරන්න හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ අපි මේ සමහරට කර කර ඉන්නවා ඇති. ලොකු ලොකුම වෛද්‍යවරු අරහිමි කිය කිය අපි චැනල් කරලා බෙහෙත් කළාට සමහරට අපි හරියටම මේ தත්ත්ව තේරුම් ගන්න නැතුව මෙහෙම කරනකොට නිතාන අනේ මේ මනුස්ස ලෝකේ තියෙන අසරණකම බලන්න කියලා ඒකට අවඥාවෙන් වගේ උනත් hina වෙනවා ඇති. ඒකෙන් මම මේ අදහස් කරන්නේ අපි මේවා පාවිච්චි කරන්නේ කාම භූමියට අදාළ මට්ටමට. ඒතර කාම භූමියට අදාළ මට්ටම මොකද්ද? කාම භූමියට අදාළ මට්ටම තමයි නිකන් හැම වෙලාවකම සුවසහගත කැමැත්තක් හිත තුල පැන නගිනවා. සුවසහගත කැමැත්තක් හිත තුළ නිරතුරුවම පැන නගිනවා. ඒ සුවසහගත කැමැත්ත පදනම් කරගෙන රූප හඹාගෙන යාමක් කාම භූමියේ තියෙනවා. එතකොට ඒ මට්ටමින් ඒ මට්ටම කියන එක ඇතුළෙන්ම එන එකක් නෙපින්වත්නි. සිත ඇතුළෙන්ම පැන නගින එකක් ඒක. ඒකේ මිදෙන එක තමයි ඒ ගතියෙන් සම්පූර්ණයෙන් මිදෙන එක තමයි. ඒක සක්කාය දිට්ඨිය නැති කලාටම මිදෙන්නේ නැහැ. ඒකෙන් මිදෙන එක තමයි කාම භූමියෙන් නික්මීම කියලා කියන්නේ. ඒකයි කාම ලෝකෙට අනාගාමි වෙච්ච අය එන්නේ නැත්තේ. එතකොට මේ එතනින් පස්සේ එයා තුල අර මේ අකුසලය කැමැත්ත පදනම් කරගෙන ওই දෙකෙන්ම සමන්නාගතයි කාම භූමිය. ඒකයි මේ පළවෙනි ධ්‍යානයේ තෝරද්දි ධර්මයේ විවිච්ඡේව අකුසලේහි විවිච්ඡේව විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියන්නේ. කාමයන්ගෙන් වෙන්වීමද අකුසලයන්ගෙන් වෙන්වීමද කියන දෙකෙන්ම සමන්නාගත තත්වයක් තමයි කාමයන්ගෙන්ද අකුසලයන්ගෙන්ද දෙකෙන්ම වෙන්වීමේ තත්වයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ පින්වත්නි කාම භවයෙන් නික්මීමට අදාළ தત્ත්වය කියලා පෙන්වන්නේ. නමුත් ඒ කාම භූමියට අදාළ தત્ත්වයෙන් නික්මුණාට තුන් භවයෙන්ම නික්මෙනවා නම් එයා තුන් භවයටම අදාළ සංස්කාර විදර්ශනාවට ගන්න ඕන. තුන් භවයටම අදාළ එයා කාමයන් විදර්ශනා කරන්නත් ඕන. එතකොට මේ රූප ලෝකයට අරූප ලෝකයට අදාළ සියුම් අபிසංස්කාර තියෙනවා. ඒවා අමිහිරි අමනාප අபிසංස්කාර නෙමෙයි. ඒවත් අපි විදර්ශනාවට ගන්න ඕන. ඒවත් විදර්ශනා කළොත් තමයි අපිට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. ඇත්තටම සෝවාන් වීම කියන එක ඊට ගොඩක් මෙහා පැත්තේ තියෙන එකක්. මම මේ කියන එකට වඩා ගොඩක් මෙහා පැත්තේ සෝවාන් වීම තියෙන එක. ආම භූමියෙන්වත් මිදෙන්නේ නැහැනේ සෝවාන් වෙනකොට. තුන් භූමියෙන්ම මිදීම සාධාරණ වෙන්නේ රහතන් වහන්සේටනේ පින්වත්නි. තුන් භූමියෙන් මිදීම අදාළ වෙන්නේ කාටද? රහතන් වහන්සේට. එතකොට තුන් භූමියෙන්ම මිදීම කියන එක රහතන් වහන්සේට අයිති වුණාට සෝවාන් වීම කියන එක තුන් භූමියෙන් මිදීමක් නෙමෙයි. දුගතියෙන් මිදීමක් විතරයි. සෝවාන් වීම කියන්නේ මැජික් එකක් කියලා නම් හිතන්න එපා. ඒක මේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ අත්දකින්න පුළුවන් එකක්. ඒකෙදි ඔය පින්නතුන්ලා තුල මතුවෙන්න ඕන ප්‍රධාන ලක්ෂණ දෙකයි තියෙන්නේ. දැන් බලන්න මේ ලක්ෂණ දෙකම අපට මේ මොහොතේ කරන්න පුළුවන්. අපි කරන්නේ නැහැ අපි ආකර සෝවාන් වීම පිණිස අපි කරන්නේ මෙච්චරයි. බැඳිච්ච ටික තියෙන විදියටම තියනවා. වෙනදා වගේම බැඳීම් ටික ඇතුලේ නඩත්තු කිරීම ආරවම වෙනදා වගේම කරගෙන යනවා. පොඩ්ඩක්වත් වෙනස් කරන්නේ නැහැ. අපි දැන් බැඳිලා ඉන්නවනේ අර මේ කාම භූමියට අදාළව බැම්මක් අපේ තියෙනවනේ. ඒ බැම්ම කියන එක ස්වභාවයෙන්ම අපි තුල එන එකක්. ඒකට වයස අදාළ කමක් නැහැ. ගිහි පැවිදි අදාළ කමක් නැහැ. ඒක ස්වභාවයෙන්ම අපි තුල පැන නගිනවා. සෝවාන් වෙන්න මෙන්න මේ දෙක විතරක් කරන්න. මේ කාරණා දෙක හොඳට ඔළුවට අරන් මේක පුරුදු කරන්න. ජීවිතේ හොඳට මේ කාරණා දෙක භාවිතා කරන්න. ඒක බහුල වශයෙන් භාවිතා කරන්න. මේ එතකොට මේ කියන කාරණා දෙකේ කිසිම අපහසුවක් අමාරුවක් ඔය පින්නතුන්ලාට නැහැ. එහෙම අමාරුයි අපහසුයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එක මේ බැඳීම් ටික ඕම්ම තියෙන්න දෙනවා. මේ දක්වා අපි බැඳිච්ච ඒවා ටික තියෙන්නේ. ඒවා ටික ඕම්ම තියෙනවා. ඒවා පොඩ්ඩක්වත් හොල්ලන්න යන්නේ නැහැ. බලන්නකෝ හරි ලේසිනේ එහෙනම්. මේ දක්වා යම් දෙයකට බැඳුනාද මේ දක්වා බැඳිච්ච කතා ටිකට එහෙම තියෙන්න දෙනවා. ඒවා පොඩ්ඩක්වත් හොලවල වෙනස් කරන්නේ නැහැ. එයා උත්සාහ කරන්නේ අලුතින් නොබැඳී ඉන්න විතරයි. අලුතින් කාම භූමියට අදාළ මට්ටමට බැඳීම් ඇති වෙනවනේ. සමස්ත කාම භූමියෙන්ම මිදීමට අයිති කෙනා තමයි මෙන්න මේ විදර්ශනා ගැඹුරු ක්‍රියාමාර්ගවලට යන්නේ. එතකොට පළවෙනි එක මොකද්ද? මේ කාම කැමැත්ත පදනම් කරගෙන මේ දක්වා ගොඩ නැගිච්ච වටිනාකම් පොඩ්ඩක්වත් හොලවන්න යන්නේ නැහැ. අනික හොලවන්න බෑනේ පින්වත්නි. අද බෑනේ දරුවව අතහැර දමා ස්වෛරීව නැගිටින්න බෑනේ. මුණුබුරාව අත අපි කියනවා තමයි බැඳෙන්න එපා බැඳෙන්න එපා බැඳෙන්න එපා කියලා ආන්දරුරු කියනවා. නමුත් කවුද මේක ප්‍රායෝගිකව කරලා තියෙන්නේ මේ බොරුවක් නේ කරන්නේ. ඇත්තටම පින්වත්නි අපි මේ බොරුවක් කරන්නේ. අපේ වැඩේ තනිකර බොරුවක්. දැන් මේක වහලා කතා කරලා බෑ දැන්. හංගලා කතා කරලා හරියන්නේ නැහැ. ඒ වගේම තමයි මේක හංගලා කතා නොකලා කියලා ඔය පින්නතුල්ලාට කරන්න බැරිව කියලා හරියන්නේත් නැහැනි. කරන්න බැරිව දැන් අපි බලන්න ඕන මුලින්ම කාම භූමියේදී සම්පූර්ණින් කාම භූමියෙන් මිදීම නෙමෙයි. නේද අපි පියවර තුනයි අපිට තියෙන. එකක් මොකද්ද? එකක් තමයි සෝතාපන්න මාර්ගයට එකතු වෙන එක. දෙවැනි එක කාම භූමියේ මට්ටමින් අපි මිදෙන එක. අනිත් එක තමයි තුන් භවයෙන් මිදෙන එක. ඔච්චරයි අපිට තියෙන්නේ. එතකොට අපි මේ ඇස පාවිච්චි කරන්නේ කාම භූමියට අදාළ මට්ටමට. කාම සංඥා ගොඩ නැගින්නේ, කාම සංකල්පනා ගොඩ නැගින්නේ, කාම දෘෂ්ටියක් අපි තුල පවතින්නේ, ඇලීම් ගැටීම් පාදක කරගෙන කැමැත්තෙන් ලෝකේ ඇසුරු කරන්නේ, මේ ඔක්කොම කාම භූමියට අදාළ මට්ටමට. ඒ කොයි මට්ටමින් ඇහැ පාවිච්චි කළත් අපි ගර්හා කරන්නේ. අපි චෝදනා කරන්නේ. දැන් මම කව කිසිම දවසක අනේ මිනිහා මහ ලෝභ මිනිහෙක් කියලා මම කවදාවත් චෝදනා කරන්නේ නැහැ කාටවත්. මං චෝදනා කරලත් නෑ එහෙම. මං කවදාවත් බලන්න මේ මිනිස්යාගේ තියෙන ලෝභකම කුණු ලෝභේකයා කියලා මං කවදාවත් කෙනෙකුට චෝදනා කරන්නේ. කවදාවත් චෝදනා කරන්නේ. ඇයි මම දන්නවනේ කාම භූමියට අදාළ වැහ පාවිච්චි කරන මට්ටම කොයි පරිමාවද කියලා මං දන්නවනේ. කොච්චර ලෝභයේද කියලා වැඩක් නෑ ලෝකේට. එළියට එහෙම කියලා කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි පින්වත්නි. ඔයාලත් එහෙම කියන්න එපා දරුවටවත්, එයාලගේ දරුවන්ටවත්, එයාලගේ ඒ දරුවන්ට එකතු වෙච්ච පවුල්වල දරුවන්ට එකතු වෙච්ච ඉන්නවනේ, දුවවරු ඉන්නවා, පුතු ඉන්නවා, තමන්ගේ දුව විවාහ වෙච්ච පුතාලා ඉන්නවා, පුතා විවාහ වෙච්ච දිනක කාටවත් ඇඟිල්ල දික් කරන්න මට්ටමක් නැහැ ධර්මයේ ඇතුලේ. මහා කුණු ලෝභ මිනිහෙක් කියලා එහෙම කවදාවත් කාටවත් කියන්න එපා. මේ අපි හැමෝම කාම භූමියට අදාළ මට්ටමට තමයි එහෙ පවත්වමින් ඉන්නේ. මේ මට්ටම ඇතුලේ අපි කාරණා තුනක් ගැන සංවේදී වෙන්න ඕන. එකක් තමයි අපි මේ ඇහැ මුදව ගන්න ඕන පින්වත්නි සෝතාපන්න වීමට අදාළ මට්ටමට. ඊළඟට කාම භූමියට අදාළ මට්ටමින් මිදෙනවා. ඊට පස්සේ තුන් භවයටම අදාළ මට්ටමින් මිද. හැබැයි ඒ තුන් මට්ටමම වඩන්න පුළුවන් මේ වෙලාවේ. අන්න ඒකයි මනුස්ස ලෝකේ වටින්නේ. ඒ තුන් තැනින්ම සිත ගලවාගෙන මුදවාගෙන වෙන් කරගෙන වාසය කරන්න පුළුවන්. එහෙම වෙන් කරගෙන වාසය කරන්න පුළුවන් ඔයාලා මේ දැන් ඇහැ පාවිච්චි කරන මට්ටමේ. අපිට අවඥාවෙන් හිනා වෙන අය ඉන්න පුළුවන්. දෙවිවරු වුණත් අපි දිහා බලලා යම් කිසි ආකාරයක අනේ මේ කාම භූමියේ මනුස්ස ලෝකේ මට්ටම බලන්න මේ ඇහැ ඇසුරු කරන මට්ටමේ මේගොල්ලන්ට කොච්චර සීමාව පටුයිද කියලා අපි සමහරවිට මෙහි දියුණු ක්‍රම කියලා අපි හිතමු. සමහර සැත්කම් තියෙනවා අපේ. ඒවා හරිම දියුණුයි කියලා අපි සම්මත කරගෙන හිටියට ඒවා තවත් ජීවීන් පිරිසක් දැකලා ඒවට හිනා වෙනවා වෙන්නත් පුළුවන්. මොකද අපි එක ස්ථිරව එක දෙයක් පිළිගන්නවා. අපේ උපත මෙහෙම විතරක් නෙමෙයි. හැබැයි අපි මේ කාම භූමියේ මනුස්ස ලෝකෙට අදාළ මට්ටමක තමා අපි ඉන්නේ. පොදු මට්ටමක් අපට තියෙනවා. එහෙමනම් අපි පළවෙනියෙන් කරන්නේ මොකද්ද? පළවෙනියෙන් කරන්නේ මේ සක්කාය දිට්ඨියෙන් සිත මුදවා ගන්න උත්සාහ කරන එක. ඒ උත්සාහයට අයිති මූලික ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒ උත්සාහ මොකද්ද කරන්නේ? ඉස්සලම සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිණිස ඍජු ක්‍රියා මාර්ග වලට එකතු වෙනවාම නෙමෙයි. පළවෙනි එක තමයි අලුත් මේ බැඳිච්ච ටිකට ඕම්ම තියෙන්න දෙනවා. පොඩ්ඩක්වත් හොලවන්නේ නැහැ. ඇයි හොලවන්නේ නැත්තේ? පින්වත්නි අපිට ඒක දරන්න බැරි වෙන්න පුළුවන් එතන ඇති වෙන කැළඹීම. පින්නත්නි ලොකු භාජනයක අපිට උස්සන්නත් අමාරු භාජනයක් වගේ එකක් නේ අපි මේ උස්සගෙන ඉන්නේ. ඒකනේ මේ පන්සල් වල වාමන රූප කියලා જાතියක් ඇන්දේ. ඒක පෙන්නන්නනේ පන්සල් වල වාමන රූප තියෙන්නේ. වාමන රූපින් කියන්නේ මොකද්ද? ඔයාට උස්සගන්න බැරි බරක් ඔයා උස්සගෙන ඉන්නවා කියන එකනේ. අර පොඩි වාමන රූපයක් මා විශාල බුද්ධ මන්දිරයක් උස්සගෙන ඉන්නවා. ඒකනේ වාමන රූප. වාමන රූප සාමාන්‍ය අඩි භාගයක විතර ඒවනේ. අඩි භාගයක විතර වාමන රූප පෙලක්නි පින්වත්නි. දැන් ওই කැලණි විහාරෙට ගිහින් බලන්නකෝ. පොඩි වාමන රූප පෙලියක් තමයි මුළු කැලණිය රජමහා විහාරයේ තියෙන මුළු බුද්ධ මන්දිරෙම උස්සගෙන ඉන්න එක පෙන්නලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ පෘථග්ජනේ කාමයන්ට අහු වෙච්ච කෙනෙක් කාම භූමියට අදාළව ආයතන ටික ඇසුරු කරන කෙනෙක් ඔසවන්න බැරි බරක් උස්සගෙන ඉන්නේ. ඒක උස්සන්න බැරි බරක්. අපිට මේ ඒ බර නිසාමයි ඔය දුක පීඩාව එහෙම හිතේ වැඩි වෙලා තියෙන්නේ. ඒ බර අපි හිතින්නේ උහුලගෙන ඉන්නේ. හොඳට බලන්නකො. මේ සම්පූර්ණයෙන්ම බර අපි උස්සගෙන ඉන්නේ හිතින්නේ. ආය මේක පොඩි පහේ බරක් නන්නේ මේ පින්නොත්. එතකොට මේ බර ඔසවාගෙන ඉන්න මට්ටම කියන්නේ ඒකනේ බාර සූත්‍රය කියලා පැහැදිලි කරන්නේ. ලෝකේ සදාතනික සැනසීම විදියට පෙන්නන්නේ බාර නික්කේපණං සුඛං කියලානේ කියන්නේ. බරෙන් නිදහස් වීම. එතකොට මේ ස්කන්ධයන් උපාදානේ වීමේ බර තරම් වෙන කිසිම බරක් අපිට නැහැ පින්නොත්නි. වෙන කිසිම බරක් නැත්තේ නැහැ. දැන් ඔය බර වැඩි වුණොත් ඔය වැඩි වෙච්ච බර තියෙන එක හෙල්ලුවොත් මොකද්ද වෙන්නේ? ඒ පීඩණය නිසා ඔබට ලොකු හානියක් වෙන්න පුළුවන් ඔය බර ඔබේ ඇඟටම කඩාගෙන වැටිලා. නිකන් හිතන්නකෝ පින්වත්නි ලොකු කලයක් කියලා හිතන්නකෝ. ලොකු කලයකට වතුර පුරවලා තිබ්බාම ඕක පොඩ්ඩක් කැළඹුණොත් බැලන්ස් එක නැති වෙනවනේ. ලොකු වතුර කලයක් නිකන් අතේ තියාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. ඒක බොහොම පරිස්සමට අරන් යන්න ඕන. කැළඹුණොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් හරි හෙල්ලුණොත් අර තමන්ගේ අසමතුලිත බව මතුවෙලා සමතුලිත බව අහිමි වෙලා ගිහින් එයාගේ එයා ලොකු අමාරුවක වැටෙනවා. සමහරට ඒ කාලේ එයාගේ ඇඟටම පෙල්ලෙන්න පුළුවන් එයාත් වැටිලා. එහෙනම් මේ අපේ තියෙන සමතුලිත බව බිඳුනොත් එයාට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ නිසා අපි කරන්නේ බැඳිච්ච ටිකට ඕම්ම තියෙන්න දෙනවා. ඒක හොල්ලන්නේ නැහැ. අපි කරන්නේ අලුතෙන් නොබැඳී ඉන්න විතරක් උත්සාහ කරනවා. එකයි අපි කරන්නේ. ඔන්න පළවෙනි එක මොකද්ද? බැඳිච්ච ටිකට ඔය තියෙන විදියටම තියෙන්න දෙනවා. අලුතෙන් නොබැඳී ඉන්න විතරක් උත්සාහ කරනවා. අලුතෙන් බැඳෙන්නේ නැතුව ඉන්න විතරක් උත්සාහ කරනවා. ඒ බැඳිච්ච ටික වෙනද වගේම ඔය ආකාරයෙන්ම ඔය විදියටම අපි තියාගෙන එතකොට මුණුබුර නලවන එක, දරුව නලවන එක, දරුවන්ගේ යුතුයකම් ටික කරන එක ඒ අයගේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. උත්සාහ කරන එක දෙයක් තියෙනවා. එක උත්සාහයයි තියෙන මොකද්ද? අලුතින් බැම්මක් හදන්නේ. ඔන්න ඔතනට තමයි අපේ සිහිනුවන උවමනා කරන්නේ. අලුතින් බැම්මක් හදා නොගැනීම පිණිස සති සම්පජඤ්ඤයෙන් හොඳ උදව්වක් ගන්න ඕන. සති සම්පජඤ්ඤයෙන් මහා විශාල රුකුලක්, විශාල අනුබලයක් එයා ගන්න ඕන. සති සම්පජඤ්ඤයෙන්. එතකොට මේ සති සම්පජඤ්ඤයෙන් මහා විශාල අනුබලයක් එයා ගන්නකොට සති සම්පජඤ්ඤේ පාදක කරගෙන එයා විශාල අනුබලයක් එයාගේ ජීවිතය ඇතුළේ එයා ගන්නකොට එයාට ඒක හරි උපකාරයි. හැබැයි දැන් මෙතනදි මේ සෝවාන් වීම පිණිස යා තව දෙයකින් ජවයේ ගන්න ඕන. නැත්නම් සෝවාන් වෙන්න බෑ. එයා හැම වෙලාවකම සිත බැඳීම් ටික ඇතුලේ ධර්මාස්වාදයක් උපද්දවන්න ඕන. දැන් ඕක තමයි අපිට තියෙන ලොකුම අභියෝගේ. බැඳීම් ටික ඇතුලේ කොහොමද ධර්මාස්වාදයක් උපද්දවන්නේ? බැඳීම් ටික ඇතුලේ තියෙන කාමාස්වාදයක්. බැඳීම් ටිකත් එක්ක අපේ සිතට තියෙන මොන වගේ ආස්වාදයක්ද? කාමාස්වාදයක්නේ. දැන් මම කියනවා මා අමුතු කතාවක්. මොකද්ද? බැඳීම් ටික ඇතුලේ ධර්මාස්වාදයක් උපදවනොත් මේක මහ උබතෝ කෝටික ගැටලුවක් වගේත් කෙනෙකුට පේන්න පුළුවන්. ඔබ වහන්සේලා මොනවද ඔය කියන්නේ කියලා. බැඳීම් ටික ඇතුලේ කොහොමද ධර්මාස්වාදයක් උපද්දවන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් අපේ ඉස්සරහ තියෙන. නමුත් ඒක කරන්න පුළුවන් පින්වත්. ඔන්න බලන්නකො හරි පාස් දැම් නිර්මලම පරියාප්ති සහගත ධර්මය ඇතුළේ යෙදෙනකොට ඒක කොච්චර රසවත්ද බලන්නකො. බැඳීම් ටික ඇතුළේ ධර්මාස්වාදය උපද්දවන්න. කොහොමද අපි බැඳීම් ටික ඇතුළේ ධර්මාස්වාදයක් උපද්දවන්නේ? ඒක මෙහෙමයි කරන්නේ පින්වත්නි. ඒක මේ විදියට කරන්නේ පින්වත්නි. ඔය පින්නතුන්ලාට ලෝකයට බැඳීම ඇතුළේ මේ විශේෂයෙන් මේ කියන්නේ අවිඥානික සංකාර ගැන නෙමෙයි, සවිඥානික සත්‍යයන් ගැන. අවිඥානික සංස්කාර ගැන නෙමෙයි, සවිඥානික සත්‍යය ගැන. එතකොට අවිඥානික හැබැයි කෙනෙක් මේ අවබෝධය කරා යනවා නම් එයා තුල තියෙන ඕන ප්‍රධාන දෙයක් තමයි මේ සත්ත මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවයත් කියන දෙකම එයා තුල තියෙන්න ඕන. අවිඥානික සංස්කාර ගැනත් එයා මැදහත් වෙන්න ඕන, මේ සවිඥානික සත්‍යය ගැනත් එයා මැදහත් වෙන්න ඕන. මේ දෙකම ඕන. කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරන රටාවට එයා එකතු වෙනවා නම් එයාට සවිඥානික මේ සත්ත මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවයත් දෙකම ඕන. නමුත් මෙතන අපි කරන්නේ සවිඥානික සත්‍යය පිළිබඳව විතරයි මෙතනදී බලන්නේ. එතකොට බැඳීම් කියලා අපි කතා කරන ගේවල් දොරවල් ගැන අපි බලන්නේ නැහැ. මෙතන බලන්නේ සවිඥානික සත්‍යයන් ගැන විතරයි. එහෙනම් තවත් ලේසි අමාරු නෑ. එතකොට දැන් අපිට උවමනා කරන මේ ලෝකෙට හැංගිච්ච එකක් තියෙනවා. මොකද්ද? මේ බැඳීම ඇතුළෙන් ධර්මාස්වාදයක් උපද්දවන්නේ කොහොමද? ඒක නැත්තම් ඔයාලා නිරාමිස වෙන්නේ නෑ. මේ ධර්මයේ සමස්ත දැරීමම නිරාමිසත්වයේ මත තිරණය වෙන්නේ. සාමිස ලෝකයේ ඇතුලේ නම් මොකුත් නැහැ පින්වත්. ඔයාලා මේ සාමිස ලෝකයේ ඇතුලේ මොනවා හෙව්වත් නිවීමක් නැහැ පින්වත්. මේක පැහැදිලිව ඔයාලා තේරුම් ගන්න ඕන. පැහැදිලිව මේ කතාව තේරුම් ගන්න. ඒක නැහැ. දැන් අපිට තියෙනවා දැන් මේ කාරණා දෙකයි. හරිම ලේසි. අමාරු නැහැ කාටවත්. මේ වයෝ වෘදායටවත් තරුණායටවත් බාල මහලු කාටවත් ඒක අමාරු නැහැ. ඒක පහසුයි. ඒක අපහසු දෙයක් නෙමෙයි. එතකොට පළවෙනි එක මොකද්ද? අලුතින් නොබැඳී ඉන්න දරන උත්සාහයක් විතරයි අපේ ජීවිතවල අපි තියාගෙන ඉන්නේ. අලුතින් නොබැඳී ඉන්න දරන උත්සාහයක් විතරයි. එතකොට අලුතින් නොබැඳී ඉන්න දරන උත්සාහයක් අපේ ජීවිතවල තියාගන්නවා. බැඳිච්ච ටික හොල්ලන්නේ නැහැ. ඇයි? හෙල්ලුවොත් මොකද වෙන්නේ? හෙල්ලුවොත් පීඩාවක් නිර්මාණය වෙනවා. පෘථග්ජන මට්ටමේ පීඩාවක් නිර්මාණය වෙනවා. විවිධ අරබුද මතුවෙනවා, කෝලහල මතුවෙනවා. ඒකනේ ඔය ගිහියෙක් එකපාරම ධර්මීයට ඇවිල්ලා යා ඔක්කොම විසි කරන්න ගින් ලොකු අමාරුවක වැටලා ඉන්නේ. සමහරට අභියෝගේ බිරිඳ, අභියෝගේ ස්වාමියා. ඒ නිසා අනික ඉතින් ඔබට තේරෙනවා අපි මේ දරාගෙන ඉන්න බරේ හැටියට මේක පොඩ්ඩක් කැළඹුණත් අපේ සමතුලිතතාවේ නම් බිඳෙනවාමයි. ඒක දෙවියෙකුටවත් නවත්තන්න නම් බැ. බුද්ධ ධාතන ඉස්සරහා කොමත් එයාලට මොකක්වත් කරගන්න බෑ. එතකොට දැන් අපි කරන්නේ බැඳිච්ච ලෝකයේ ඇතුලේ අපි කරන්නේ එකම එක දෙයයි. ඒ බැඳිච්ච ලෝකයේ තුල අපි කරන්නේ බැඳිච්ච ලෝකයේ තුල ධර්මාස්වාදේ උපදිනවා. බැඳිච්ච ලෝකයේ ඇතුලේ අපි ඉන්න මට්ටමට අදාළ කාමාස්වාදේ තමයි තියෙන්නේ. කාම සංඥා, කාම දිට්ටි, කාම සංකල්පනා, කාම පරිලාහය, කාම ඡන්දය, කාම දැවිලි, අරවා මේවා තමයි අපිට තියෙන. ඒ කාම භූමිය මට්ටමේනේ අපි ඉන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි කරනවා ධර්මාස්වාදේ උපදිනවා. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙන්න මේ විදිහටයි. පින්නොත් නී කැමැත්ත පදනම් කරගත්ත සවිඥානික නඩත්තුවක් තුල, අවිඥානික නඩත්තුවක් නෙමේ, කැමැත්ත පදනම් කරගෙන සවිඥානික ලෝකය නඩත්තු කිරීම තුල, ඒවාට දුනු වටිනාකම තුල, ඒවත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන එක තුල, ඒවාට ඇඟැලුම්කම් පාන එකත් එක්ක, ඒවත් එක්ක අපිට මොකද්ද වෙලා තියෙන්නේ? පින්වත්නි, අපට සිද්ධ වෙලා තිබෙනවා අපේ කාලය අපට අපේ ජීවිතෙන් ගිලිහෙනවා. බලන්නකෝ, ධර්මයක් දියුණු කරන්න බැරි වෙන්න ඔයාලා කියන කාරණේ. අනේ, මේ යුතුකම් වගකීම් ටික කරන්න ගිහින් හාඳුරණි මට කාලේ නැති වුණා. එහෙනම් ඔයාලා කාලය, ඔයාලගේ ශ්‍රමය, ඔයාලගේ නිින්ද, ඔයාලගේ බඩගින්න, මේවා ඔක්කොම සවිඥානික සංස්කාරයන් අරමුණු කරලා ඔයාලා තෑරලා දැම්මා. සවිඥානික ලෝකේ පදනම් කරගෙන ඔය පින්නතුන්ලා තෑරලා දැම්මා. එතකොට සවිඥානික ලෝකේ පදනම් කරගෙන ඔය පින්නතුන්ලා ලෝකේ අතහැරලා දැම්මා. සවිඥානික ලෝකේ පදනම් කරගෙන. එතකොට ඒකේ ඇතුලේ ඔය පින්නතුන්ලා පුද්ගල භවකින් කාම භූමියට අදාළව ආයතන ටික සිත නඩත්තු කරන ගමන් ඔයාලා කළේ ඔයාලගේ කාලය ධනය ශ්‍රමය නින්ද ආහාර ටික මේවා ඔක්කොම සවිඥානික ලෝකේ ආරමුණු කරලා ඔය පින්නතුන්ලා කළේ ඒවා අතහැරලා දාපු එක. ඔයාලා කළේ අන්න ඒක. එතකොට ඔයාලා ඒක කරද්දී ඔයාලා එහෙම කරනකොට ඔයාලට මොකද්ද වුනේ? පින්වත්නි, ඔයාලගේ ජීවිතේ කාලය ධනය ශ්‍රමය නින්ද සුවපාසුව මේ ඔක්කොම ඔය පින්නතුන්ලා අතෑරලා දානකොට ඒ අතෑරලා දාන කෙනා තුල අතහැරීම කියන එකක් එයා තුල වැඩුණා. අන්න නිරාමිස ඕක ධර්මාස්වාදයක් උපද්දවන්නේ කොහොමද කියලානේ අපි දැන් මේ කියන්නේ. පින්වත්නි, කාමයන් අරමුණු කරගෙන කාම භූමියට අණුව මනස පවත්වනකම ඇතුලේ ඔගොල්ලෝ බැඳිච්ච ලෝකේ හොලවන්නේ නැතුව ඒ ලෝකේ ඇතුලින් ධර්මාස්වාදේ විතරක් පරිස්සමට පෙරලා ගන්නවා. පරිස්සමට පෙරලා ගන්නවා. හරියට අර කුල්ලකින් අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරනවා වගේ. අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ කුල්ලෙන් කරන්නේ ඒකනේ. වීටික කුල්ල ඉතුරු වෙනවා. බොල් වෙච්ච ඒවා ටික විතරයි කුල්ලෙන් අයින් වෙලා යන්නේ. දැන් බලන්නේ එයා මොකුත්ම කළේ නෑ. පින්වත් න්‍යා කළේ මොකද්ද? මේ සවිඥානික ලෝකය අරමුණු කරගෙන, විඥානීය සහිත ලෝකය අරමුණු කරගෙන ඔයාලා කළේ මොකද්ද? ඔය පින්නතුන්ලාගේ ජීවිතය ඇතුලේ ඔය පින්නතුන්ලා ලස්සන දෙයක් කළා. ඒ තමයි පින්වත්නි ඒ සවිඥානික සත්වයාගේ සත්ව ලෝකේ පදනම් කරගෙන ඔය පින්නතුන්ලා ඔයාලගේ ජීවිතය ඇතුලේ කරපු සුන්දරම දේ තමයි ඔයාලට අතහැරෙන මට්ටම දේශ විතරක් බැලුවා. කාලේ මට අතහැරෙනවා. එතනදී දරුවා දිහා බලන්නේ, බිරිඳ දිහා බලන්නේ, ස්වාමියා දිහා බලන්නේ, අම්මා තාත්තා දිහා බලන්නේ, ලෝකේ දිහා බලන්නේ නැහැ. ලෝකේ දිහා බලන්නේ. එයා බලන්නේ මොකද්ද? මේ කාම භූමියට අදාළ මේ කාම ලෝකයට අදාළ මනස පවත්වන එක ඇතුලේ මේ දක්වා බැඳුණු බැඳීම් ටික තුල මා කලේ මොකද්ද? මා කලේ මගේ කාලය. හොඳට බලන්නකෝ, ඔයාලට දරුවෝ නිසා කාලේ නිමිද මගේ හැරුණේ? දරුවෝ බිනද ස්වාමියා අම්මා තාත්තා වගේ මේ සවිඥානික සංස්කාරයන් පදනම් කරගෙන ඔයාලට මොකද්ද වුනේ? ඔයාලගේ කාලය ඔයාලට අතහැරුණා, ධනිය අතහැරුණා, ශ්‍රමය අතහැරුණා. ඔයාලට නින්ද සමහර අම්මලා ඉන්නවා එළි වෙනකන් ඇහැරලා දරුව වෙනුවෙන්. එළි වෙනකන් ඇහැරගෙන ඉන්නවා දරුව වෙනුවෙන්. ඒක පුදුම දෙයක්. සමහර දරුවා එනකන් නින්ද යන්නේ. එතකොට සාමාන්‍ය මිනිහෙක් කැමති නෑ. සාමාන්‍ය මිනිහෙක් කැමති හොඳ සනීපෙට නිදාගන්න. නමුත් ඒ අම්මා අර කාම භූමියට අදාළ සවිඥානික සංස්කාරයන් අරමුණු කරගෙන යා අතහැරියා යගේ නිින්ද. අනේ අතහැරිනවා කියන කෑල්ල, අතහරිනවා කියන කොටස, ඒ අතහැරීම කියන එක ඇතුලේ දුකේ නිරෝධයට පදනම හැදෙනවා. දුකේ නිරෝධයට පදනම හැදෙනවා. මොකද්ද ඒ දුකේ නිරෝධයට පදනම? ඒ දුකේ නිරෝධයේ මූලික පදනම මොකද්ද? පටිනිස්සග්ගය. පටිනිස්සග්ගය කියන්නේ අතහැර දැමිය යුතුය කියන අදහස. එහෙනම් ඔයාලට ඔයාලගේ ජීවිතය ඇතුලේ දැන් අවබෝධයටපත් වෙන්නේ එකතු වෙලා නෙමෙයිනි. අවබෝධයටපත් වෙන්නේ අම්මයි පුතයි දෙන්නම නෙමෙයිනි. තනි තනිවනේ අවබෝධයටපත්. එහෙනම් තනි තනිව අවබෝධයටපත් වෙනවා නම් මගේ ඇතුලේ තනියෙන් උනේ මොකද්ද කියලායි බලන්න. දරුවෝයි බිරිඳයි ස්වාමියායි අම්මලා තාත්තලා ඔක්කොම එකපාර නිවනටපත් වෙනවා නම් මේක අසාධාරණයි. හැබැයි අවබෝධයට පත් වෙන්නේ තනියමනේ. ඒ නිසා තනි තනිව මම ගත්තොත් මට මොකද්ද වුනේ? දරුවත් එක්ක කවලම් කරලා ගන්නෑ. මොකද දරුවයි අම්මයි දෙන්නම නෙමෙයිනේ සෝවන් වෙන්නේ. එතකොට මම දරුවා අරමුණු කරගෙන, බිරිඳ අරමුණු කරගෙන, ස්වාමියා අරමුණු කරගෙන වැඩ කරනකොට සත්‍ය මසයෙන්ම මා තුළ මොකද්ද වුනේ? මගේ ඇතුලේ මොකද්ද වුනේ කියලා අරමුණු කරනකොට යාට එයාගේ ඇතුලේ වෙච්ච දේ පේනවා. දරුවයි එයයි දෙන්න තුල නෙමෙයි. මට කාලය, ධනය, ශ්‍රමය, නින්ද, සුවපහසු ජීවිතය, හොඳ සුවපහසුවට ඉන්නවා. හරියට එයා ගැන නඩත්තුව ගැන ඉතින් පින්වත්නි, දරුවා ගැන හිතනකොට එයාට එයාගේ නඩත්තුව ප්‍රමුඛ වෙන්නේ. එතකොට එයාට කාලය, ධනය, ශ්‍රමය, නින්ද, සුවපහසු ජීවිතය ඒ ඔක්කොම එයා තුළ වුණේ මොකද්ද? එයාට අහිමි වීම අතහැරීම. එයා අහිමි වුණේ හිතාමතා නෙමෙයි, ඒ කියන්නේ එයා අහිමි වුණේ ලෝක ධර්මයක් විදියට නෙමෙයි, එයා විසින් එයා අත්හැරීම. ඒ සමහර අය කියන්නේ අපේ තවමත් මොකටද ඔච්චර බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ එයාගේ සුවපහසු ජීවිතය ඇතුළේ එයා අතහරින්නේ. එයාගේ කාමභූමිය කොහොමත් සුවපහසුව පතනවනේ. එහෙනම් කාමභූමිය සුවපහසුව පැතුවට පින්වත්නි, සත්වයා පිළිබඳ බලනකොට, මේ සත්ව ලෝකයේ දෙස බලනකොට, අපි අර බැඳිච්ච ලෝකයේ ඇතුළේ කියවා බලනකොට, අපි කාලය, ධනය, ශ්‍රමය, නින්ද අර සත් අර බාහිර ලෝකයක් වෙනුවෙන් අපි අතහැරලා දැම්මා. ඒ අතහැරීමට ධර්මයේ කියන්නේ පටිනිස්සග්ග කියලා. මේ දුකේ නිරෝධේ පදනම තමයි පටිනිස්සග්ග. ඒකයි පටිනිස්සග්ගානුපස්සී විහරණයෙන් තමයි කෙනෙක් අවබෝධයට පියමන් කරන්නේ. අවබෝධ මේ කාලේ අවර කෙලෙස් බලවත් නිසා අවබෝධයට එකතු වෙන්නේ අනිත්‍යයි දුකයි අනා. දැන් බුද්ධ කාලේ නම් අනාත්මේ ප්‍රකට වෙච්ච ගමන් අවබෝධ වෙනවා. ඊට පස්සේ පස්සේ කාලේ අනිත්‍යයි දුකයි අනාත්ම වශයෙන් බැලුවාම අවබෝධය කරගන්නේ. අද බෑ. අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ විදිහට බලාගෙන බලාගෙන ඉන්නේ අවසානෙට බලනවා මොකද්ද? පටිනිස්සග්ගය. මෙබඳු මට්ටමක් නම් අතහැර දැමිය යුතුයි නේද? අතහැර දැමිය යුතුයි නේද? අතහැර දැමිය යුතුයි නේද කියලා අතහැර දැමිය යුතු බවට එයා පින්වත්නි විදර්ශනා කරන්න ඕන. අන්නේ අතහැරෙනවා කියන්නේ ඔබට අතහැරුණේ ඔබේ ජීවිතය. දරුවෝ වෙනුවෙන් වැඩ කරන්නකින් ඔබට අතහැරුණේ ඔබේ ජීවිතය. අතහැරුණු ඔබේ ජීවිතයේ දෙස බලනවා. බලලා මොකද කරන්නේ? අතහැරීම නම් නිවන් පිණිස වදාළ ප්‍රධාන දෙයක් නේද කියලා බලනකොට අර බැඳිච්ච ලෝකයේ ඇතුලේ ඔය පින්නතුන්ලාට උපදිනවා මොකද්ද? බැඳිච්ච ලෝකයේ ඇතුලේ පින්වත් නියාට උපදිනවා එයාගේ ජීවිතය තුළ ධර්මාස්වාදය. ඔන්න ඔය දෙකෙන් තමයි ඒ කෙනෙකුට සෝවාන් මඟට එකතු වෙන්න තියෙන්නේ. මොකද්ද? බැඳි අලුතෙන් නොබැඳී ඉන්න දරණ උත්සාහයක් තියෙනවා. ඒකට සති සම්පජඤ්ඤය ඕන. සති සම්ප අලුතෙන් නොබැඳී සිටීම පිණිස ජාවේ මොකද්ද? සති සම්පජඤ්ඤේ. බැඳිච්චේම හොල්ලන්නේ නැතුව ඒකින් උපද්දව ගන්නවා ධර්මාස්වාදයක්. ඒ ධර්මාස්වාදය උපද්දවන්නේ පටිනිස්සග්ගානුපස්සී විහරණේ පදනම් කරගෙන. අතහැරිච්චකමක් තියෙනෝනේ කාලය, ධනය, ශ්‍රමය, නින්ද. අම්මට අතහැරිලානේ දරුවාට කවන්න පොවන්නේ කි. ඒවා එන්නේ නැහැනේ ඉස්සරහට. මම නිදා ගන්න ඕනෝ දරුවා ඕන්නම් නිදා ගනි කියලා හිතෙන්නේ නැහැ. එතකොට එයා 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 තුල මා පුදුම අතහැරීමනේ අම්මලගේ තියෙන. එතකොට එයා ඒ බැඳිච්ච ලෝකයේ ඇතුලේ ධර්ම ආස්වාදයක් උපද්දවනවා. අර එහෙම ඒකෙන් තමයි පටිනිස්සක් ගන්නපස්සෙ විහරණයට එන්නේ. අන්න එතනින් තමයි සෝවාන් කෙනාට සෝවාන් වීම පිණිස සෝවාන් මාර්ගයට යාවතීරණී වෙන්නේ. එතකොට ඕක තමයි මූලික தත්ත්වය. අර කාම භූමියෙන් නිදහස් වීම පිණිස කාමයන් අරමුණු කරලා එයා නිරතුරුවම නිරතුරුවම මේ අර කාම භූමියට අදාළ මට්ටමට ඇසකනනාසේ දිවකය මනස පරිහරණය කිරීමේ මිදීම පිණිස මේ හැම වෙලාවකම යා ඇස් දෙක පියාගෙන මිනිත්තු 10ක් විතර මේ පොඩි වැඩිමක් තියාගන්නවා. ආදීනව බොහෝ බැවින් ආස්වාදේ මද බැවින් මේ කාමයන් කියන්නේ හරියට මස්ලේ නැති ඇට සැකිල්ලක් වැනිය කියලා යා මේ පොඩි භාවනාවක් වඩනවා. බොහෝ සතුන්ට සාධාරණ වන බැවින් කාමයන් මස්සදැල්ලක් වැනිය. අනුන්ට අයත් දෙයක් බැවින් මේ කාමයන් කියන්නේ ණයට ගත් දෙයක් වැනිය. හැම වෙලාවකම කැමැත්ත පදනම් වෙච්ච ලෝකේ මා දවන බැවින් කාමයන් වනාහි ගිනිසිලුවක් වැනිය. තද ඌෂ්ණයක් ඇති බැවින් කාමයන්ගේ උණුසුමක් තියෙනවා. කාම උණුසුමක් තියෙන ඇත්තටම. මේ කාමයන්ගේ තද උණුසුමක් ඇති බැවින් කාමයන් ගිනි අඟුරු වලක් වැනිය. කාමයන් අතිශය තාවකාලික බැවින් කාමයන් අනුන්ගේ නිල්ලාගත් දෙයක් වැනිය. අලුන්ගේ ඉල්ලගත්තම තාවකාලිකයිනේ, අපිට අයිතිව නෙමෙයිනේ. එතකොට මේ අත්පා සිඳ බිඳ දමන බැවින් කාමයන් වනාහි ආයුධයක් වැනිය. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ සිඳලා දාන ස්වභාවයක් තියෙනවා. කාමයන් වනාහි වැඩිකල් නොපවතින බැවින් කාමයන් සිහිනයක් වැනිය. අත් නොහැර සිටින තැනැත්තා මේ කැපෙන බැවින් කාමයන් කඩුවක් වැනිය. අයත් කරගෙන සිටින තැනැත්තාට අතිශය අනතුරක් වන බැවින් කාමයන් සර්ප හිසක් වැනිය කියලා අර කාමයන් එයා කාමයන් පිළිබඳ එයා බලන්න පටන්. අන්න එතකොට කාම භූමිය කෙරෙහි පවතින අභිනන්දනය තුළ දුරු වෙනවා. ඔන්න ඔය කාරණා තුන ගැන ඔය පිනතුලා ගොඩාක් උනන්දු වුණොත් එයාට සෝවාන් මගට එන්නම පුළුවන්. එන්නම පුළුවන්. අලුතෙන් නොබැඳී ඉන්නවා බැඳීම් ටික හොලවන්න යන්න ඇති වෙන පීඩනයේ විසින් තමන්වම බැමි ටික විසින් යට කරන්න පුළුවන් නැගිට ගන්න බැරි වෙන්නේ. ඇයි? එච්චර බරයි ඔස්සගෙන ඉන්න කාම බර මේ මේ කැමැත්ත පදනම් කරගත්ත වටිනාකම් දුන්නු ලෝකේ බර එච්චර බරයි. ඒ නිසා අපි මේ ටික හොල්ලන්නේ. ඒ ටික හොල්ලලත් බෑනේ පින්නවත් නේ. අද ඔයාලට මං කිව්වා කියලා ඔයාලා හෙට ගිහින් ඕක කරන්නේ නැණි. අය උත්සාහ කරන්නේ අලුතෙන් බැඳෙනකොට ඒ අලුතෙන් බැඳෙන තැන නොබැඳී සිටීම පිණිස සිහිනුවන පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි බැඳිච්ච ලෝකය පදනම් කරගෙන ධර්මාස්වාදයක් උපදිනවා. ඒක පටිනිස්සක් ගානු පස් විහෙරණේ පදනම් කරගෙන එකක්. ඊට පස්සේ අර කාම භූමියෙන් කාම භූමියට අදාළ ගැඹුරු විපස්සනාත්මක සම්මර්ෂණයක් පිණිස මේ කියපු විදියට ආදීන බොහෝ බැවින් ඒවා මේ ආස්වාදය මද බැවින් කාමයන් මස්ලේ තැවරුණු ඇට කෑල්ලක් වගේ කිය කියා ඔහොම බලන්න පටන් ගන්නවා S2 පියාග. එතකොට කාම නිරෝධ භාවනාව කියලා ඔකට කියන්නේ. ඔක සූත්‍රවලක් තියෙනවා. නමුත් භාවනාවක් විදියට මතු වෙලා නැහැ. ඔක භාවනාවක් විදියට කරන. එතකොට මේ මේ කැමැත්ත පදනම් වෙච්ච ලෝකයක් එක්ක ඇයි හොඳයි කම්පාණ්ඩ යෙදෙන හැම අවස්ථාවකම යාට ඒක සිහිනයක් වගේ පේන්නේ. ඒක යථාර්ථයක් විදියට පේන්නේ නැහැ. මේ පවතින තත්ත්ව යථාර්ථවාදීව බැලීමෙන් තමයි අපි ලොකු අමාරුවක වැටලා ඉන්නේ. යථාර්ථේ නම් සමුදයයි නිරෝධයයි පමණයි පින්නවත්. මේ ආකාරයෙන් යම් ශ්‍රාවකෙක් බැලුවොත් විමසුවොත් එයාට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට ධර්මයේ තුල නැගී සිටින්න. එබඳු නැගී සිටීමක් පිණිස මේ දේශනා උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ බදුල්ල පදිංචි පින්වත් ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයා, දිමුතු ප්‍රේමරත්න, මදුසංක ප්‍රේමරත්න කියන පුතුන් දෙදෙනා, එරන්දිකා අබේසූරිය, දිනිති විරංගාද සිල්වා කියන ලේලිවරු, මුණුබුරන් දෙපළ ප්‍රධාන පින්නතුන් විසින් තමයි දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ. ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයා බොහොම සද්ධාවන්ත කෙනෙක්. වෙහෙර විහාරස්ථාන ගොඩනගන්න තමන්ගේ කාලය, ධනේ, ශ්‍රමය කැප කරපු කෙනෙක්. ඒ නිසා මේ ප්‍රේමරත්න මහත්මයා බොහොම සද්ධා සම්පන්නව පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කිරීම පිණිස උනන්දුවක් ඇති කෙනෙක්. එතසම් ප්‍රේමරත්න මහත්මයාටත්, දරුවන්ටත්, නෝනා මහත්මියටත්, ඒ වගේම මේ සඳහා කැප වුණා වූ සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. ප්‍රේමරත්න මහත්මයා ප්‍රධාන පුතුන් දෙදෙනා, ලේලිවරු දෙදෙනා, මුණුබුරන් දෙදෙනා, ලක්ෂාන් දයාරත්න පුතුණුවන් ප්‍රධාන සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රධාන අරමුණ වන්නේ බදුල්ල සිල්පොළගම අලුබෝගොල්ල දිමුතු නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු මාතාවක් වන ලතා ප්‍රේමරත්න මහත්මියට ජූලි මාසේ 5 වන දිනට යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියටයි ප්‍රේමරත්න මහත්මයා ප්‍රදාන දරුවන් මේ ධර්ම දානමේ පින්කම ලෑස්ති කරලා තිබෙන්නේ. ලතා ප්‍රේමරත්න ඒ ගුරු මාතාවට මේ කුසල් උපකාර වේවා. එතුමිය බොහෝ කාලයක් දහම් පාසල්වල උගන්වමින් දරුවන්ට නිස්සරණ අධ්‍යාසයෙන් ධර්ම දානි ලබා දුන්නු කෙනෙක්. ඉතින් ලතා ප්‍රේමරත්න මහත්මිය ප්‍රදාන පිනතුන්ට මේ කුසල් උපකාර වේවා. නිදුක් නිරෝගී සුව වේවා. ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියට මේ දේශනාමය කුසලය එතුමියට අනුමෝදන් වී ලතා ප්‍රේමරත්න මහත්මියට සුවසේම නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත්තිය පිණිසත් මේ ගෞතම බුදු සසුනේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ කුසල් හේතු ආසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයාගේ පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ටත්, ලතා ප්‍රේමරත්න මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන් ප්‍රදාන සියලුම ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රේමරත්න මහත්මයාගේ නමින් මියගිය සංසාරගත ඥාතීන්ටද, ලතා ප්‍රේමරත්න මහත්මියගේ නමින් මියගිය සසරගත සියලු ඥාතීන්ටද ධර්මශ්‍රවණී පිණිස රැස් වුණා වූ මේ පින්තුන්ලා නමින් මිය පරලෝකිය අනිකුත් සියලු ඥාතීන්ටද මේ කුසල් හේතුපකාර වේවා. සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ විච අපටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අපගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සියලු දෙනාට ද ආශිර්වාදයක් වේවායි අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒත් සමගම ධර්මාශ්‍රවණය කළා වූ මේ පිනතුන්ලාටත් ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයා ප්‍රදාන මේ මැදිරියට රැස් වුණා වූ සියලු දෙනාටත්, ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා ජීවිතයේ අවබෝධය කරා හසුරුවා ගැනීම පිණිස අප්‍රමාණව කැපවන සියලුම පින්තුන්ලාටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා, ප්‍රඥාව වැඩේවා, ත්‍රි හේතුක කුසල් මෝරා වැඩේවා, සම්මා දිට්ඨියම පහළ වේවා. මේ ගෞතම බුදුසසුනේදීම මේ වදාළ ධර්මයන් තමන් තුල වැඩි, ඒවාට අනුව ජීවිතේ ගොඩනගා ගැනීමට උපකාර වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
කක්ඛයෝ නිබ්බානං.